SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අදත් අපි ලෝකේ පුරාම තියෙන උණුසුම් තොරතුරු කතා බහ කිරීම ආරම්භ කරමු ලෝවටා විශේෂාංගයෙන්. සුපුරුදු විදිහට දැන් ශ්‍රී ලංකාවේ සිට අපිත් එක්ක සම්බන්ධ වෙලා සිටිනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, AFP මාධ්‍යාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
ඇත්තටම මේ ශ්‍රී ලංකාවට වැදගත් වෙන කාරණාවක් පිළිබඳව මම මුලින්ම අවධානය යොමු කරන්න කැමතියි. මේ කතාව අපි ප්‍රවෘත්ති ප්‍රකාශ හරහා මීට කලින් කතා බහ කරලා තියෙන්නේ. නමුත් මට හිතුණා මේකේ අන්තර්ජාතිකව බොහෝ දෙනෙක් අවධානයට ලක් කළ යුතු පාර්ශ්වයකුත් තියෙනවා කියලා. ඒක වක්‍රාකාරයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනික තන්ත්‍රයටත් බලපාන තත්වයක් බවට මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවා මේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ ගැනුම්කරුවා බවට පත් වෙලා සිටින රුසියාව. පසුගිය සතියේදී විශාල ආන්දෝලනයක් ඇති වුණා රුසියාව හදිසියේ ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන්. මේකට හේතුව විදිහට ජනමාධ්‍ය වාර්තා කරමින් තිබුණේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරපු තේ තොගවල කුරුමිණි විශේෂයක් හමුවීම කියලා. ප්‍රධාන තේ ගැනුම්කරුවා තේ අපනයනය කිරීම නවතා දමන්නට තීරණය කළා මේ ගෙවිලගේ සඳුදායෙන් පස්සේ. ඊට පස්සේ අපිට ප්‍රවෘත්ති සාකච්ඡා වලින් අහන්නට ලැබුණා ශ්‍රී ලංකාව තමයි රුසියාවේ ඇස්බෙස්ටස් ආනයනය කරන ප්‍රධානතම රට බවට පත් වෙන්නේ. ශ්‍රී ලංකාව යම් කිසිවු තීන්දුවක් අරගෙන තියෙනවා ඇස්බෙස්ටස් ශරීරයට හානිකර ද්‍රව්‍යයක් නිසා සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙලක් විදිහට ලබන වසරේ පළවෙනිදා සිට ඇස්බෙස්ටස් ආනයනය තහනම් කරන්න. දැන් අපි මේ පිළිබඳව ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශිනුත් කතා බහ කළා. මේ තීරණය වෙනස් කරන්න රජයේ තීරණය කළා මේ තේ අපනයනයත් ඇස්බෙස්ටස් අතර තියෙන සම්බන්ධයකුත් හෙළි වෙලා තියෙන නිසා කියලා. ඊට පස්සේ අමල් අපිට වාර්තා වෙනවා මේක පිටපස්සේ තවත් සිදුවීම් සමුදායක් තියෙනවා කියලා. විශේෂයෙන්ම රුසියාවෙන් ශ්‍රී ලංකාව ආනයනය කරන්නට යන නැමකුත් මේකට සම්බන්ධයි කියලා. මේ කතන්දර රාශියක් මේ සිදුවීම හා සම්බන්ධව පැටලිලා තියෙනවා. අපි ටිකක් මේක निराකරණය කරගනිමු. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර තියෙන මේ ආනයනික අපනයනික සම්බන්ධතාව සහ එයට මේ තේ කුරුමිණියත් ඇස්බෙස්ටස් තහඩුවත් නැවත් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා.
ඔව් දිලුක්ෂි, මෙතන ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ඇස්බෙස්ටස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පනවලා තියෙන තහනම මූලික කරගෙන එකට එක කිරීමක් හැටියට රුසියාව ශ්‍රී ලංකාවෙන් තේ ලබා ගැනීම අත්හිටෙව්වයි කියලා තමයි මේ වෙනකොට ශ්‍රී ලංකා රජයත් පිළි අරගෙන තියෙන්නේ. ඒ වගේම රුසියාවත් ඒ පිළිබඳව වක්‍රාකාරව ඒ විදිහේ අදහසක් මාධ්‍යයට ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේකත් එක්කම සැබැදිච්ච තවත් කාරණාවක් තමයි ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තියෙන යුද උපකරණ මිලදී ගැනීම, නැත්නම් අවියාවිධ මිලදී ගැනීමේ තියෙච්ච සම්බන්ධතාවය. මේ වෙනකොට ශ්‍රී ලංකාවට යෝජනා කරලා තියෙනවා රුසියාවේ නිෂ්පාදිත නැවක් මිලදී ගැනීම සඳහා. මේ නෞකාවේ වටිනාකම ඩොලර් මිලියන 100කට වඩා අධිකයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේ නැව ශ්‍රී ලංකාව මීට කලින් අවස්ථාවකදී ඒ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වුණාට පස්සේ යුද නැවක තිබිච්ච අවස්ථාවේ නැති නිසාත් මේ රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඒ ලබා දෙන්නට යෝජනා කරපු නැව ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට නුසුදුසුයි කියන පදනම මත එය නොගැනි සිටීමට මීට කලින් සිටපු රජය තීන්දුව කරලා තිබුණා. නමුත් මේ යුද නැවේ මේ ගනුදෙනුව නැවතත් අලුත් වෙනවා අලුත් රජය බලයට පත් වුණාට පස්සේ. ශ්‍රී ලංකාවට මේ විදියට විශාල මුදලක් වැය කරලා මේ නැවක් ගන්න ඕනද නැද්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් නාවික හමුදාව තුලින්ම මේ වෙනකොට වාර්තා තුනක් සපයලා එය නුසුදුසුයි කියන ඒ නිර්දේශය කරලා තියෙන වටපිටාවක තමයි ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලය මේ විදියට නැව ගැනීම සුදුසුයි කියලා. අත්‍යවම ජනාධිපතිවරයා විසින් කරපු ඒ නිර්දේශය කැබිනට් මණ්ඩලයේ පිළි අරගෙන තියෙනවා. නමුත් දිලුක්ෂි, ඒ වටපිටාව තුළම අපි දකිනවා මේ වෙනකොට විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව ශ්‍රී ලංකාවට යුද නැව් හතරක් නාවික හමුදාවට වෙරළ ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය ඒ කටයුත්ත කිරීමටත් ශ්‍රී ලංකාවේ ඒ මුහුදු සීමාව ආරක්ෂා කර ගැනීමටත් නොමිලේ යුද යාත්‍රා හතරක් මේ වෙනකොට ප්‍රධානය කරලා තියෙනවා මේ රුසියාවේ නැව ගන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාවේදී. ඉතින් මෙතනදී මේ විදිහට ශ්‍රී ලංකාවට නොමිලේ යාත්‍රා හතරකුත් තවත් යාත්‍රාවක් තවත් රටකින් ලැබීමටත් නියමිතයි කියලා ඒ විදිහටත් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ විදිහට යාත්‍රා පහක් අවම වශයෙන් ලැබීමට ඉඩකඩ තියෙන අවස්ථාවක අති විශාල මුදලක් ගෙවලා රුසියාවෙන් නැවක් ගන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද කියන එක මතුවෙලා ඇත්තටම මහජනතාවගේ බලපෑමක් ආණ්ඩුවට එල්ල වෙන වටපිටාවක තමයි මේ විදිහට රුසියාව නිවේදනය කරන්නේ ලංකාවේ තේ මිලදී ගන්නේ නැතේ කියලා. ඉතින් මෙතන එක්තරා විදිහකට මේ ගනුදෙනුව පිටිපස්සේ ඉන්න අයට රුකුලක් වෙන්න පුළුවන්. මේ විදිහට රුසියාව ලංකාවේ තේමිලදී ගැනීමත් හිටෙව්වහම මෙතනදී ඔවුන්ට තර්ක කරන්නට පුළුවන්. හරි, ඔබලා අපේ තේමිලදී ගන්නවා නම් අපි ඔබගේ මේ යුද යාත්‍රාව මිලදී ගැනීමට කටයුතු කරන්නම්. ඉතින් මේක තේ සහ ඇස්බස්ටස් පමණක් නෙමෙයි, මේ වෙනකොට මේකට අවිගනුදෙනුවකුත් සම්බන්ධයි කියන ඒ මතය උඩට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මොකද රුසියාවේ නැව ගන්න කිට්ටුව අවස්ථාවකදී වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට නොමිලේ නැව් ප්‍රදානය කරපු නිසා.
ඔව් මල්, එතකොට මේ දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ඕස්ට්‍රේලියාවෙනුත් ඇමරිකාවෙනුත් යුද නෞකා දෙක බැගින් නොමිලේ ප්‍රදානය කරන්නට කැමැති වෙලා තියෙන තත්වයක් මත මෙවැනි වූ විශාල මුදලක් අනවශ්‍ය ලෙස වැය කරමින් රුසියාවෙන් මේ නැව ගැනීම පසුපස සිටින්නේ කවුද ශ්‍රී ලංකාවේ? මොකද ඒ සම්බන්ධව තියෙන වාතාවරණය.
මේක ඇත්තටම රුසියාවේ රජයේ අවි ආයුධ නිෂ්පාදනය කරන සමාගමකින් මිලදී ගැනීමක්. මේ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන්නු ණය ක්‍රමයක්, ඒ කියන්නේ අපි කියන මේ ක්‍රෙඩිට් ලයින් එකක් හරහා තමයි මේක ලබා ගන්නට නියමිතව තියෙන්නේ. නමුත් මාධ්‍ය වාර්තා වෙන ආකාරයට මේකට මහරජා සමාගමේ සම්බන්ධතාවයක් තියෙන, ඔවුන් ශ්‍රී ලංකාවේ අතරමාදිය හැටියට මේක ක්‍රියාත්මක කරනවා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒකම ජනාධිපතිවරයාගේ හිතවත් කිට්ටු ඥාතියෙකුත් මේ ගනුදෙනුවේ අතරමැදිකරුවෙක් හැටියට කටයුතු කරනවා කියලා මේ වාර්තා. ඇත්තටම මේවා නිවැරදිද ඒවා නැත්තම් සාවද්‍යද කියන කාරණාව පිළිබඳව එවැනි ප්‍රකාශයක් අපිට මේ වෙනකොට ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබා දීලා නැහැ. නමුත් චෝදනාව එල්ලවලා තියෙන්නේ මේකට අතරමැදියන් හැටියට මහරජා සමාගම ප්‍රමුඛව කටයුතු කරනවායි කියලා.
ඔව්, එතකොට රුසියාව වගේ රටක් මේ කෙසේ හෝ මෙවැනි වූ බලපෑම් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනික තත්වයන් වලට බලපෑම් කරමින් මෙවැනි වූ යුද නෞකා වෙළඳාමෙහි යෙදෙනට විශේෂිත හේතුවක් තියෙනවද?
ඔව් දිරුක්ෂත්‍ර, මේක මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ රුසියාවටත් මේ රුසියාවේ මේ සමාගම් වලටත් අවශ්‍යතාවයක් තියෙනවා ඔවුන් නිෂ්පාදනය කරන ඒ යාත්‍රා අනිත් රටවල වලට විකිණීමට. ඒ එක්කම මෙතන අර මම කලින් කිව්වා වගේ ඔවුන් ලබා දෙන ණය ක්‍රමය ඩොලර් මිලියන 125ක් විතර ඉතුරු වෙලා තියෙනවා මේ ක්‍රෙඩිට් ලයින් එකෙන්. ඉතින් මේ ණය ලබා දීමනුත් ඇත්තටම මේ ණය දෙන්නේ නොමිලේ නෙමෙයි, ඒකට සෑහෙන පොලියක් ඔවුන් ණය කරනවා. ඉතින් එතනත් වෙළඳ ව්‍යාපාරයක්. ඉතින් විශේෂයෙන්ම මේ අවි ආයුධ නිෂ්පාදනය කරන සමාගම් ඔවුන් රජයේ සමාගම් වුණත් පෞද්ගලික සමාගම් වුණත් ඔවුන් උත්සාහ කරන්නේ යාත්‍රාවේ ලංකාවට තියෙන අවශ්‍යතාවය මොකද්ද කියන එකට වඩා ඔවුන්ගේ ඒ වෙළඳ කටයුතු ඉදිරියට ගෙන යාමටයි.
ඊළඟට අපි ලෝකයේ අනිකුත් කාරණා පිළිබඳව විමසා බලමු. අපේ මාතෘභූමියෙන් ටිකක් එහාට ගිහිල්ලා අපි යන්නේ එංගලන්තයට. මේක උණුසුම කාරණාවක් බවට පත් වෙලා තියෙන මේ දවස්වල හදිසියෙම එංගලන්ත නියෝජ්‍ය අගමැතිවරයාට ඉල්ලා අස්වන්නට සිදු වුණා. ඔහුට එරෙහිව සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් විදිහට ඔහු සාවද්‍ය කරුණු ඉදිරිපත් කළා කියලා. මේක විශාල ආందోళනයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ බ්‍රිතාන්‍ය වගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා බහ කරන ලෝකයේ බලවත් රාජ්‍යයක නියෝජ්‍ය අගමැතිවරයෙකුට අතුරු මේ ඉරණම පිළිබඳව අපි මෙහි අතුලන්ත තොරතුරු පිළිබඳව ඊළඟට කතා බහ කරමුම.
ඔව් දිරුක්ෂ, මෙතන බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හැටියට කටයුතු කරන ඩේමියන් ග්‍රීන්, ඔහු ඇත්තටම අග්‍රාමාත්‍ය තෙරේසා මේගේ හිතවත්ම සහ කිට්ටුම විශ්වාසනීයම දේශපාලඥයා හැටියට තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හඳුන්වන්නේ. ඉතින් ඔහුට මේ විදිහට තමන්ගේ දුරෙන් ඉල්ලාස්වීමට සිදුවීම, ඇත්තටම මේක ඉල්ලාස්වීමකට වඩා ඔහුව තනතුරෙන් ඉවත් කිරීමක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. මොකද තෙරේසා මේට සිද්ධ වුණා ඔහුට ලිපියක් ලියලා දැනුම් දෙන්න ඔහුගේ ඉල්ලාස්වීම අය බලාපොරොත්තු වෙමින් ඉන්නවයි කියලා. ඒ අනුව තමයි ඔහු මේ විදිහට ඉල්ලාස්වුනේ. මේකට කාරණා උනේ මීට අවුරුදු දෙකකට කලින් ඔහු ටයිම්ස් පුවත්පතේ මාධ්‍ය වේදිනියක් සම්බන්ධයෙන් අකටයුතු විදිහට අය සමග හැසිරෙන්නට උත්සාහ කළා කියන චෝදනාවක් අනුව ඒ එක්කම පාර්ලිමේන්තුවේ තිබිච්ච ඔහුගේ පරිගණකයේ අසබි වීඩියෝපට සහ ඒ අසබි ඡායාරූප තිබුණයි කියලා පරීක්ෂණයක් ආරම්භ කළා තිබුණා. ඒ පරීක්ෂණය සම්බන්ධයෙන් ඔහුව දැනුවත් කරලා තිබුණට ඒ මාධ්‍යට ඔහු කරපු ප්‍රකාශ සාවද්දයි කියලා පසුව ඔප්පු වෙලා තිබුණා. ඉතින් මෙතන ඇත්තටම කිසිම අවස්ථාවක ග්‍රීන් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා කිසිම අසබි වීඩියෝපටයක් තමන්ගේ කම්පියුටරේ බැලුවයි කියන චෝදනාව එල්ලවල නැහැ. නමුත් තමන්ගේ කම්පියුටරේට මේ විදිහට ඒ අසබි වීඩියෝ දර්ශන ලබා ගත්තට පස්සේ ඒවා තමන්ගේ පරිගණකයේ තිබුණයි කියන ඒ කාරණාව වසන් කළා කියන එක සම්බන්ධයෙන් තමයි ඔහුට චෝදනාව එල්ලලා තිබුණේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ චර්යා ධර්ම උල්ලංඝනය කළා කියන චෝදනාව අනුව තමයි ඔහුට මේ විදිහට මේ ඉල්ලා අස්වැන්නට සිද්ධ වුණේ. මේක ඇත්තටම වඩාත් දේශපාලනික වශයෙන් විශාල ආන්දෝලනාත්මක කාරණාවක් වන්නේ දිලුක්ෂි. මොකද මේ වෙනකොට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීම සම්බන්ධයෙන් මේ බ්‍රෙක්සිට් සාකච්ඡා ඉතාමත්ම තීරණාත්මක අවධියක සාකච්ඡා වෙනකොට මේ විදිහට තෙරේසා මේගේ ඉතාමත්ම විශ්වාසනීයම දේශපාලඥයා ඒ තනතුරෙන් ඉවත් වීම ඇයගේ රජයට විශාල පහරක් හැටියට හඳුන්වන නිසා. ඒ එක්කම අපි දන්නවා පහුගිය කාලේ තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණයේදී තෙරේසා මේට තිබිච්ච පාර්ලිමේන්තු බහුතරය අහිමි වුණා. ඉතින් එවැනි වටපිටාවක මේ තමන්ගේ හිතවත් කිට්ටුම සගයකු මේ විදිහට දුරෙන් අස්කරන්න සිද්ධ වීම බ්‍රිතාන්‍යයේ දේශපාලනයේ තීරණාත්මක කාරණාවක් බවට පත් වෙලා තියෙනවා.
අපි ඊළඟට මේ කතාබහ කරමු මේ දවස්වල ලෝකේ පුරාම විශේෂයෙන් කතාබහට ලක් වෙමින් තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයක් පිළිබඳව. අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට පහුගිය කාලයේදී විශාල පරාජයන්ට මුහුණ දෙන්නට සිදු වුණා. කොයිතරම් උත්සාහ කළත් සෙනෙට් එකෙන් තමන් ඉදිරිපත් කරපු යෝජනා සම්මත කරගන්න බැරුව ගියා. අන්තර්ජාතිකව විවිධ චෝදනා එල්ල වුණා. ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය MM සංශෝධන පිළිබඳව ඔහුට චෝදනා එල්ල වුණා. ඉතින් මේ වගේ වාතාවරණයක් යටතේ ජනාධිපතිවරයා විදිහට දියුරුම් දීලා මාසෙ 11කට පස්සේ ජයග්‍රහණයක් කිමි කරගෙන තියෙන ඩොනල්ඩ් ට්‍රම්ප් බදු කප්පාදුවක් සම්බන්ධයෙන් ලෝකෙම මේ පිළිබඳව කතා බහ කරනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ආර්ථිකයේ සිදුවන විශාල වෙනස්කම් මුළු ලෝකයටම දැනෙන විශාල වෙනස්කම් බවට පත් වෙන නිසා. අමල් අපි මේ සම්බන්ධව තියෙන උණුසුම් වාතාවරණය පිළිබඳව අපි අවධානය යොමු කරමු ඊළඟට.
දිලුක්ෂි, මේක තමයි ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් ලැබපු ප්‍රථම ජයග්‍රහණය ඔහුගේ මන්ත්‍රණ සභා දෙකේ. ඒ කියන්නේ කොංග්‍රස් එකේ සහ සෙනෙට් සභාවේ ප්‍රථම වතාවට ඔහු ගෙනාපු පනතක් වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වෙලා දැන් ඇමරිකාවේ නීතිය බවට පත් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන අරමුණ තමයි විශාල සමාගම් වලින් ලබා ගන්නා බදු කප්පාදුව. දැනට 35% බදු ගෙවපු සමාගම් මින් ඉදිරියට ගෙවන්නට ඔවුන්ට ගෙවන්න සිද්ධ වෙන්නේ 21%. ඉතින් ඔවුන් මීට කලින් ගෙවපු බදු වලින් ඇත්තටම 3-1 වඩා වැඩි ප්‍රමාණයක් කප්පාදුවකට ලක් වෙනවා. මේ කාරණාව නිසා ඇමරිකාවට අහිමි වෙන ආදායම් හැටියට ඩොලර් මිලියන 10,000 වැඩි ප්‍රමාණයක් කියලා ගණනය කරලා තියෙනවා රටට අහිමි වෙන ආදායම්. ඒ එක්කම ඒක පුද්ගල ආදායම් සම්බන්ධයෙන් පනවපු බදු ඉතා කුඩා ප්‍රමාණයකින් අඩු කරලා තියෙනවා. දැනට 39% හැටියට තීච්ච බද්ද 37% අඩු කරලා තියෙනවා. මේ අඩු කිරීමත් අවුරුදු 10% විතර වගේ ප්‍රමාණයකට තමයි සීමා කරලා තියෙන්නේ. ඉතින් මධ්‍යම පන්තිකයන්ට සුළු සහනයක් ලැබෙනවා. නමුත් අති බහුතර විශාල සහනය ලබා දීලා තියෙන්නේ විශාල සමාගම් වලට. ඉතින් මේ තුලින් ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වෙනවා රට තුල ආයෝජනයේ වැඩි වෙලා රැකී රක්ෂා උත්පාදනය වැඩි වෙයි කියලා. ඉතින් මේක ඔහුගේ ප්‍රථම ජයග්‍රහණයේ හැටියට ඔහු සඳහන් කරලා තියෙනවා. ඒ එක්කම කොංග්‍රස් සභාවේ සහ සෙනෙට් සභාවේදී ඔහුට විරුද්ධව හිටපු රිපබ්ලිකන් සමාජිකයනුත් මේ යෝජනාවට සහාය දක්වලා තියෙනවා. මීට කලින් කිසිම අවස්ථාවක ප්‍රදර්ශනය නොවුණු විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමන්ගේ පක්ෂයේම සහාය ලැබිලා තියෙනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ලබා දුන්න නත්තල් තෑග්ග කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. මේ නත්තල් තෑග්ග අනුගමනය කරන්න ඕන කියලා ඔස්ට්‍රේලියානු රජයත් මේ වෙනකොට විවිධ අදහස් පළ කරමින් තියෙනවා. ඒ සම්බන්ධ වන තොරතුරුත් ඔබ විවිධ ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය මාර්ග හරහා දකින්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. බලමු ඔස්ට්‍රේලියානු රජයත් මේ සම්බන්ධව කොයි වගේ තීරණයකට එළඹෙවිද කියලා. අපි ඊළඟ කාරණාවට යමු. අමල්, ඒ තමයි මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා සයිද්‍රා දල් හුසේන්ගේ දෙවන කාලච්ඡේදය පිළිබඳව මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව මානව හිමිකම් මහකොමසාරිස්වරයා විදිහට පත් වුණාට පස්සේ ඔහුගේ දෙවන වාරය සඳහාත් ඔහුට MM සහයෝගිතා ලබා ගැනීම අවශ්‍ය වෙනවා සංවිධානයේ අභ්‍යන්තරයෙන් සහ රටවල් වශයෙන් ගත්තහම. නමුත් ඔහු දෙවන වර ඉල්ලීම සම්බන්ධයෙන් කැමැත්තක් දක්වන්නේ නැහැ කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මොකක්ද මේ ඇති වෙලා තියෙන තත්ත්වය?
දිලුක්ෂි, මෙතන ඔහු සඳහන් කරලා තියෙන්නේ ඔහුගේ කාල සීමාව අගෝස්තු මාසයේදී අවසාන වෙනවා. ඒ අවස්ථාවේදී ඔහුට හැකියාව තියෙනවා තවත් වාරයක් මේ තනතුරේ රැඳී සිටීමට ඒ ජාත්‍යන්තර බලවතුන්ගේ ලෝක බලවතුන්ගේ සහාය ලබාගෙන ඒ විදිහට මේ තනතුරේ රැඳී සිටින්නට. නමුත් ඔහු එවැනි බලාපොරොත්තුවක් නැහැයි කියලා ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඇමරිකාව ඔහුව දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා. ඔහු මේ මානව හිමිකම් රැකීම සුරැකීම සම්බන්ධයෙන් ඉතාමත්ම ක්‍රියාකාරීව කටයුතු කරන පමණක් නෙවෙයි බොහොම එඩිතරව සහ නිර්භයව ඇමරිකාව වගේ බලවතුන් ප්‍රසිද්ධියේ දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. ඉතින් ඔහු කියා සිටින්නේ මේ වෙනකොට ලෝකයේ ඇති වෙලා තියෙන ඒ භූගෝලීය සහ දේශපාලන ප්‍රවණතාවයන් නිසා ඔහුට බලපෑම් ඇතිවෙනවා. ඒ එක්කම ඔහුට යම් යම් අවස්ථාවලදී තමන්ගේ හිතට එකඟව කටයුතු කිරීමට නොහැකි වෙන්නට පුළුවන්. ඒ නිසා ඔහු තවත් දුර කාලයක් බලාපොරොත්තු නොවි අගෝස්තු මාසයේ තමන්ගේ ඒ සේවා කාලය අවසන් කරන්නට කටයුතු කරනවා කියලා. ඉතින් ඇත්තටම මේක ශ්‍රී ලංකා වගේ රටකට අවාසිදායක තත්ත්වයක් වන්න පුළුවන්. මොකද මේ හුසෙන් කුමරු ඔහු පත් වුණාට පස්සේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල තිබිච්ච ස්ථාවරය සෑහෙන දුරට වෙනස් මගකට යොමු වීමට ඔහුගේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ ලංකා සංචාරය උපයෝගී වුණා. ඉතින් ඇත්තටම ඔහු මේ දුරේ රැඳී සිටින්නේ නැත්නම් ශ්‍රී ලංකාවට පාඩුවක් හැටියට දකින්න පුළුවන්.
එතක මමල් මේ මතයක් තියෙනවානේ, දැන් ලෝකයේ දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔය මානව හිමිකම් කොමිසමට මුදල් ප්‍රතිපාදන වැඩිපුර ලැබෙන්නේ ඇමරිකාව වගේ ලෝකයේ බලවත් රටවල් වලින් අනියමාර්ථයෙන් මේ ඇමරිකාවේ පාලනයට හසු වෙලා තියෙනවා කියන යම් ඍණාත්මක මතවාදත් අපි දකිනවා ලෝකේ පුරාම තියෙන. දැන් එතකොට මේ ඇමරිකාවටම විරුද්ධව මේ වගේ වූ නිර්භය ආකාරයෙන් ප්‍රකාශ සිදු කරමින්, විශේෂයෙන්ම අපිට මතකයි වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අර මුස්ලිම් වරුන්ට රට තුළට ඇතුළු වීමේ තහනම් නියෝගයක් නිකුත් කළා. ඒකට එරෙහිව දැඩි ලෙසින් සයිද්රාදල් හුසේන් පෙනී සිටියා, විවිධ ප්‍රකාශ නිකුත් කළා. දැන් මේ වගේ වූ මේ මානව හිමිකම් මහකොමසාරිස්වරයෙකු ඇමරිකාවට එරෙහිව දිගින් දිගට මේ සමග මතවාදවල පැටලෙමින් යන ආකාරයක් අපි කලින් දැක්කේ නැහැ. ඔහුගේ මේ ප්‍රතිපත්තියත් ඇමරිකාවයි අර මම කලින් සඳහන් කරපු ආකාරයට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම අතර මේ මූල්‍යමය ප්‍රතිපාදන සම්බන්ධයෙන් තියෙන ඥාති සම්බන්ධයයි දෙක කල්පනා කළොතින් මෙහෙම දෙයක් වෙන්නේ ඇයි යමල්?
ඔදිලුෂි, මේක ඇත්තටම ප්‍රධානම කාරණාව වෙන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ ඒ ව්‍යුහය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ව්‍යුහයට වඩා සෑහෙන්න වෙනස්. මොකද දැන් අපි දන්නවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ඒ ආරක්ෂක කවුන්සිල, එහෙම නැත්නම් අපි දන්නවා නිත්‍ය නියෝජිතයන් 5 දෙනාට බලයක් තියෙන ඕනෑම කාරණාවක් ඕනෑම යෝජනාවක් නිෂේධ කරන්නට, අපි කියන මේ වීටෝ පවර් එකක් තියෙනවා කියලා ලෝකයේ ප්‍රධාන බලවතුන් 5 දෙනාට. ඉතින් ඇමරිකාව ඇතුළත්ව ඇමරිකාව, රුසියාව, චීනය, එතකොට ෆ්‍රාන්සය, බ්‍රිතාන්‍ය, ඔවුනට අවස්ථාව තියෙන ඕනෑම යෝජනාවක් නිෂ්ප්‍රභා කරන්න, එහෙම නැත්නම් ඒක මහා මණ්ඩලයට ගෙනීම වැළැක්වීමට. නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් මහා කොමසාරිස් කාර්යාලය මෙතන ඇත්තටම සෑම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හැම රටක්ම එක හා සමානව කටයුතු කරන කිසිම රටකට නිෂේධ බලයක් නැති ස්ථානයක් නිසා මෙතන ප්‍රධානියට ඇත්තටම බොහොම ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඔව්, ඉතින් ඔබ කිව්වා වගේම ඇමරිකාව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම මුදල් ප්‍රමාණයක් දායකත්වයක් ලබා දෙන රට. නමුත් මානව හිමිකම් කවුන්සලයේ පැත්තෙන් බලපුවාම මෙතනදී ඇත්තටම මානව හිමිකම් උල්ලංඝනය කරන බටහිර රටවලට බොහොම දැඩි ලෙස බලපෑම් කරන්නට මානව හිමිකම් කොමසාරිස්වරුන් හැමතිස්සෙම කටයුතු කර බව අපිට පේන්නට තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සයිඩ් කුමරු ඒ ආකාරයෙන්ම කටයුතු කිරීම ඇමරිකාව බොහොම දැඩි ලෙස නොරුස්සන කාරණාවක් බවට පත් වුණා. ඒකම බැලුවොත් සයිඩ් කුමරු ඇමරිකාවේ කොතරම් බලවතෙක් වුණත් ඒ බලවත් රට විවේචනය කිරීමට ඔහු බොහොම නොපැකිලිව කටයුතු කරයි. ඒ කටයුතු ඉදිරියට ගෙන යාමට ඔහුට හැකියාවක් නැtei කියන බිය නිසා තමයි ඔහු මේ අවස්ථාවේදී නැවත දෙවෙනි වාරයක් සඳහා ඉල්ලීමක් නොකරන්නට තීන්දුව කළා තියෙන්නේ.
ලෝකයේ ප්‍රධාන රටවල් වල ඒ වගේම විවිධ රටවල සිදුවන දේශපාලනික තන්ත්‍රයේ වෙනස්කම් කොහොමද මේ ගෙවිලා යන සතියේ ලෝකයේ පාලනය කෙලේ කියන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරන්නට අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි සූතිවන්ත වෙනවා අමල් ඔබට. අමල් ජයසිංහ AFP මාධ්‍යාලයෙන් අපිත් එක්ක සම්බන්ධුනේ. ලැබෙන සතියේ සිකුරාදා හැමනම් අපි හමු වෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.